You're with SBS Radio.
SBS World News, ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
අපි එමනම් සුපුරුදු ලෙසින් සිකුරාදා දවසේ අද දවසේ ආරම්භ කරමු ලෝ වටා විදෙස් විත්ති සමාලෝචනය. ලෝකයේ අලුත්ම තතුවිත්ති ඔබට සංක්ෂිප්තව ගෙනෙන අපේ සමාලෝචනය. සුපුරුදු පරිදි මේ කර්තව්‍යයට දැන් සූදානම් වෙලා සිටිනවා AFP ප්‍රවෘත්ති ජාලාවේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල්, ආයුබෝවන්.
ආයුබෝවන් දිලුක්ෂි.
අපි මුලින්ම මියන්මාරයෙන් සාකච්ඡාව පටන් ගනිමු. මොකද මියන්මාරයේ මේ වෙනකොට ඇති වෙලා තියෙන එක්තරා තත්ත්වයක් ශ්‍රී ලංකාවේ අපේ මාතෘභූමියෙත් බොහෝ ලෙසින් කතාබහට ලක් වෙමින් පවතින කාරණාවක් බවට පත් වෙලා තියෙන නිසා. ඔබ දන්නවා ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසාන භාගයේදී සිදු වුණා යයි පවසන මේ මානව හිමිකම් සම්බන්ධව මේ වෙනකොට විශාල කතිකාවතක් ගොඩනැගීලා තියෙන්නේ. තවදුරටත් ඒක ඉදිරියට යමින් පවතිනවා. මේක මේ ශ්‍රී ලංකාව අපේ මාතෘභූමියට සමාන තත්ත්වයක් බවට පත් වෙන්නේ මේ වෙනකොට මියන්මාරයේ රොහිංයා සරණාගතයින්ට විරුද්ධව එරෙහිව සිදු වුණායයි පැවසෙන මානව හිමිකම් කඩවීම සම්බන්ධව යම් කිසි වූ පරීක්ෂණයක් ක්‍රියාත්මක කළ තියෙනවා ICC එක එසේත් නොමෙතන අන්තර්ජාතික අපරාධ අධිකරණය. දැන් මෙතනදී හොඳම කතාව විදිහට අපිට ආරංචි වෙන්නේ යමල් මියන්මාරයත් ශ්‍රී ලංකාව වගේමයි අර අන්තර්ජාතික අපරාධ අධිකරණයේ සමාජිකයෙක් බවට පත් වෙලා නැහැ. මේ අර හේග් ගිවිසුමට අත්සන් කළත් නැති රටක්. ඒ වගේ රටකට මෙවැනි වූ ක්‍රියාදාමයක් ආරම්භ කිරීමේ ඇත්තට මොකද්ද වෙලා තියෙන න්‍යාය?
ඔව් දිල්දුක්ෂි, මෙතන ඇත්තටම ඒක තමයි සුවිශේෂ කාරණාව. මොකද ඔබ කලින් කිව්වා වගේ මියන්මාරය මේ රෝම් ප්‍රඥප්තිය, එහෙම නැත්නම් මේ ජාත්‍යන්තර අපරාධ අධිකරණය පිහිටවපු ඒ ප්‍රඥප්තියට අනුකූලතාවයක් දක්වපු නැති, ඒකේ සමාජිකත්වය ලබා ගැනීම ප්‍රතික්ෂේප කරපු රටක් ශ්‍රී ලංකාව වගේම. නමුත් මෙතනදී මේ මියන්මාරයේ තුල සිටින ඒ රොහිංයාවරුන් 107ක් විතර ඔවුන් සරණාගතයන් හැටියට නතර වෙන්නේ බංග්ලාදේශයේ. එතන මේ බංග්ලාදේශයේ ICC එකට, එහෙම නැත්නම් මේ අපරාධ අධිකරණයට එකඟතාවය දක්වපු නිසා මෙතන ඒ තව ඒ සමාජික රටක් සම්බන්ධ නිසා ICC එක මේ විදිහට ඔවුන්ගේ ඒ මූලික පරීක්ෂණයක් ආරම්භ කළා තියෙනවා. ඉතින් මේ මූලික පරීක්ෂණය ආරම්භ කරන්න හේතු වෙලා තියෙන මීට කලින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මියන්මාරයේ සිදු වූ කියන යුදාපරාධ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගත්තා. මේ වාර්තාව සකස් කිරීමට ශ්‍රී ලංකාවේ රදිකා කුමාරස්වාමි දායකත්වය ලබා දීලා තිබුණා. ඒ වාර්තාව අනුව බොහොම පැහැදිලිව මේක සඳහන් කරලා තියෙනවා මියන්මාරයේ හමුදා බලධාරීන්, විශේෂයෙන්ම හමුදා ප්‍රධානීන් යුද අපරාධ සිද්ධ කළයි කියලා. ඉතින් ඒ වාර්තාව පාදක කරගෙන තමයි මේ විදිහට මේ මූලික පරීක්ෂණය දැන් ICC අපරාධ අධිකරණය ඒ කටයුත්ත ආරම්භ කරලා තියෙන්නේ. මේ මූලික පරීක්ෂණයෙන් පසුව ඔවුන් බලාපොරොත්තු වෙනවා මියන්මාරයේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඒ කරුණු වාර්තා කරන්න. පසුව ආරක්ෂක මණ්ඩලය ඒකට එකකතාවය දැක්වුවොත්, ඒ කියන්නේ මේ නිෂේධ බලයේ තියෙන රටවල් පහම ඒකට අනුකූලතාවය දැක්වුවොත් මියන්මාරයේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ පරීක්ෂණයක් ආරම්භ කිරීමට නියමිතයි.
අමල්, මේ අපේ මේ ශ්‍රාවකයන්ගේ වඩාත් මේ කුතුහලයක් තියෙනවා මේ ශ්‍රී ලංකාව මේ රෝම ප්‍රඥප්තියට, මේ අන්තර්ජාතික අපරාධ අධිකරණය මේ ප්‍රඥප්තියට අත්සන් කළ නැමැති රටක් විදිහට විවිධ රටවල්වල සිදුවන මේ හා සමගාමී ක්‍රියා සම්බන්ධව. ඒ නිසා තවදුරටත් මේක පැහැදිලි කර ගැනීම උදෙසා මම ඇත්තටම දැනගන්න කැමතියි. දැන් අපි දන්නවා ශ්‍රී ලංකාවට නම් මෙවැනි වූ තත්ත්වයක් ඇති කරන්න බෑ කියන කතාව තමයි ශ්‍රී ලංකා භූමිය තුළ අපිට අහන්නට ලැබෙන්නේ. මොකද මේ ප්‍රඥප්තියට අත්සන් කළ නැහැ. ඒ නිසා කරන්න පුළුවන් එකම මාර්ගය, නියමිත ක්‍රමානුකූල විදිහ තමයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් යම් කිසි වූ චෝදනා මාලාවක් ගොනු කරලා පැමිණිල්ලක් විදිහට ඒක එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් කරනවා. ආරක්ෂක කවුන්සිලයේ ඒ නිත්‍ය සමාජිකයන් 5 දෙනාගේම ඡන්දය ලැබුණු තින් තමයි එතකොට මේක පැමිණිල්ලක් විදිහට අන්තර්ජාතික අපරාධ අධිකරණයට ඉදිරිපත් වෙන්නේ. එතකොට ප්‍රබල රටවල් වලින් රටවල් 5 එක්කෙනෙක් හෝ අකමැති වුණොත්, තම නිෂේධ බලය පාවිච්චි කරලා අකමැති වුණොත් මේක තවදුරටත් ඉදිරියට යන්නේ නැහැ. මේ කතාව තමයි දැන් අපි දන්න පොදු න්‍යාය. නමුත් දැන් ඔබ සඳහන් කරපු ආකාරයට මියන්මාරයේ සිදුවුනේ තවත් වෙනස් ආකාරයක තත්වයක්. මියන්මාරයේ මේ ප්‍රඥප්තියට අත්සන් කළ නැති වුණාට මේ ගැටුමට මුල් වෙලා තියෙන රොහිංයා සරණාගතීන් පැමිණුණා යැයි පැවසෙන මේ බංග්ලාදේශය කියන රට මේකට අනුකූලතාව දක්වලා තියෙන, අත්සන් කළ තියෙන රටක්. දැන් එතකොට ඒ තත්වයේ මත තමයි මේ ආකාරයෙන් ප්‍රාථමික පරීක්ෂණයක් මියන්මාරයට එරෙහිව අන්තර්ජාතික අපරාධ අධිකරණය පටන් අරන් තියෙන්නේ. දැන් අපි මේ කරුණු ශ්‍රී ලංකාව කෙරෙහි මේ ආරෝපණය කළොත් එහෙම ලංකාවට මෙවැනි තත්වයක් ඇතිවීමේ ඉඩ කඩක් තියෙනවද අර අපි දන්න පොදු න්‍යායෙන් පරිබාහිරව ගිහිල්ලා?
ඔව් දිල්දක්ෂ ඇත්තටම මේකම තමයි ශ්‍රී ලංකාවේ රජයේ විශේෂම අග්‍රාමාත්‍යතුමා දිගින් දිගටම කියන්නේ ඔහු 2002 සහ 2004 කාල සීමාවෙදී ගත්ත තීන්දුව නිසා ශ්‍රී ලංකාව මේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ගෙනියන්නට බැරිය කිසිම විදියකින් ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරියෙක් හෝ ශ්‍රී ලාංකික පුරවැසියෙක් මේ අධිකරණයට පමුණවන්න බැරියයි කියලා. නමුත් අපි බැලුවොත් පහුගිය කාලේ වෙච්ච සිදුවීම් දිහා විශේෂයෙන්ම ලිබියාවත් දිල්දක්ෂ ශ්‍රී ලංකාව වගේම මේ රෝම ප්‍රඥප්තියට අනුකූලතාවයෙන් දුදක්වපු ජාත්‍යන්තර අපරාධ අධිකරණේ පිළිගත්තේ නැති රටක්. නමුත් අවසානයේදී ලිබියාව පරීක්ෂණයකට භාජනය කරන ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් ලිබියානු ජාතිකයන් කීප දෙනෙක් මේ වෙනකොටත් වරදකරුවන් කරලා ඔවුන්ට සිරදඬුවම් ලබා දීලා තියෙනවා. ඒක කෙරුණේ දිල්දක්ෂ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ගත්තු තීන්දුවක් අනුව ලිබියාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට ඒ බලය ලබා දුන්නා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය. ඉතින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් උත් ඒ අවධානම හැමතිස්සෙම තියෙනවා. යම්කිසි විදියකින් ආරක්ෂක මණ්ඩලයේ සියලු සමාජිකයන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් තිබිය යුතුයි කියන ඒ එක මතයට පැමිණියොත් ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකාවත් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ගෙනියන්නට පුළුවන්. අපි දන්නවා දේශපාලනික වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සහ ආර්ථික පැත්තෙනුත් ලිබියාවට ඉතාමත්ම කිට්ටු හිටපු රටක් චීනය. නමුත් ලිබියාව සම්බන්ධයෙන් මේ යෝජනාව එන අවස්ථාවේදී චීනයත් අනිත් පැත්ත ගහලා ලිබියාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් කියන්න ඕනේ කියන තැනට කටයුතු සිද්ධ වුණා. ඉතින් ඒ චීනයේ ලැබිච්ච සහයත් ඒකත් 100%ක්ම විශ්වාස කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ මතුවෙනවා ඒ ලිබියාවේ උදාහරණේ බලපුවහම.
හොඳයි, අපි මේ අපේ මාතෘභූමියේ ශ්‍රී ලංකා ආශ්‍රිත කලාපීය දේශපාලනය පිළිබඳව ටිකක් අවධානය යොමු කරමු. මොකද මේ සතියන්තයේ, ඒ කියන්නේ හෙට සෙනසුරාදා, ශ්‍රී ලංකාවට බොහොම ආසන්නතම රටක් මාලදිවයිනේ ඡන්දය පැවැත්වීමට නියමිතයි. මොකක්ද මේ සම්බන්ධව මේ වෙනකොට තියෙන වාතාවරණය? යමල්
දිලක්ෂි, මාලදිවයිනේ මැතිවරණය පවත්වන සෙනසුරාදා මේ පවත්වන මැතිවරණයට රටේ දැනට ඉන්න ජනාධිපති අබ්දුල්ලා යාමින් ඉදිරිපත් වෙලා තියෙනවා. ඔහු ඇත්තටම දේශපාලනයට නවකෙක් හැටියට 2013 ප්‍රවිෂ්ට වුණාට ඔහු මේ වෙනකොට රට තුල තමන්ගේ බලය තහවුරු කර ගැනීම වැඩපිළිවෙල ඉතාමත්ම දැඩිව ක්‍රියාත්මක කරලා තමන්ට එදිරිවාදී ප්‍රධාන පක්ෂවල නායකින් සියලුම දෙනා මේ වෙනකොට එක්කෝ හිරගෙදරට නියම කරලා තියෙනවා, එහෙම නැත්නම් ඔවුන්ට රටෙන් පිටවලා ඉන්න වෙන තත්ත්වයට කටයුතු සුද්ධ කරලා තියෙනවා. ඉතින් ඔහුට හරියමං අභියෝගයක් ඉදිරිපත් කරන්නට අපේක්ෂකෙක් සොයා ගන්නට විපක්ෂයට හැකියාවක් ලැබිලා නැහැ. ඉතින් මේ මැතිවරණයට ඔහු මුහුණ දෙන්නේ ඉතාමත්ම දැඩි ජාත්‍යන්තර දෝෂ දර්ශනයට ලක් වෙන අවස්ථාවකදී. කොටින්ම කියනවා නම් අසල්වාසී ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් ඔහුට වරින් වර අවවාද කරලා තියෙනවා. ඔහුගේ මේ ක්‍රියාකලාපේ විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී විදිහට ඔහු ගත්තා වූ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නැවතත් ඒ නිවැරදි මගට එන්න ප්‍රජාතන්ත්‍රවාදීව අනෙකුත් පක්ෂවලට තමන්ගේ ප්‍රචාර කටයුතු කරන්න අවස්ථාව දෙන්න කියලා එහෙම ඉල්ලීම කරන අතරතුරදී තමයි ඔහු මේ විදිහට දැන් මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ. ඉතින් ඔහුට අභියෝග කරපු හිටපු ජනාධිපති මොහම්මඩ් නෂීඩ් මේ වෙනකොට අවුරුදු 13ක සිරදඬුවමකට යටත් කරලා තියෙනවා. ඒ එකම මීට කලින් අවස්ථාවේදී 2013 ඔහුට බලයට එන්නට ඉතාමත්ම කිට්ටුව සමීපතමයා හැටියට කටයුතු කරපු මොහම්මඩ් ජමීල් කියන ඔහුගේ උප ජනාධිපතිවරයා ඔහු සිරගත කරලා තියෙනවා. ඊට පසු ඔහු සමග එක් වෙච්ච උප ජනාධිපතිවරයා ඔහුවත් සිරගත කරලා තියෙනවා. ඒ එක්කම රටේ ආරක්ෂක ඇමතිවරුන් 3-4 දෙනෙක් මේ වෙනකොට සිර අඩස්සියට පත් කරලා තියෙනවා. ඡන්දදායකයන්ගේ සංඛ්‍යාව 1,02,000 වඩා පොඩ්ඩක් වැඩි. රටේ මුළු ජනගහනයේ 1,03,000 විතර වාගේ වෙන්නේ. ඉතින් එවැනි කුඩා රටක් වුණාට දිරුක්ෂි මේ කලාපීය වශයෙන් මුහුදු ගමන් බැලුවොත් නැව් ගමනා ගමනේ කෙරෙන්නේ මාලදිවයින ඒ ප්‍රදේශය හරහා. ඉතින් එවැනි වටපිටාවක් තුළ මාලදිවයිනේ ස්ථාවරභාවය ලෝකයේ වෙළඳාමට විශේෂයෙන්ම බටහිර සිට අපරදිග දක්වා ගමන් කරන්නේ මුහුදු ගමන් මාර්ගයේ ඉතාමත්ම කේන්ද්‍රීය ස්ථානයක තමයි මාලදිවයින තියෙන්නේ. ඉතින් මේ මාලදිවයින ඇතුළේ තියෙන මාලදිවයින තුළ යම් කිසි විදිහකට දේශපාලන අස්ථාවරභාවයක් තිබුණොත් ඒක මුළු ලෝකයේම වෙළඳාමටත් බලපාන්න පුළුවන්.
අපි මීළඟ ප්‍රධාන කාරණාවට යමු. සමස්ත ලෝකයේම අවධානය මේ සතියේදී යොමුලා තිබුණ උතුරු කොරියාවටත් දකුණු කොරියාවටත්. අපි දන්නවා මේ නායකයන් දෙදෙනා මීට කලින් හමු වුණ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හම්බ වෙන කලින් මේ පූර්ව සාකච්ඡා විදිහට ඉස්සෙල්ලාම උතුරු කොරියාවත් දකුණු කොරියාවත් මිත්‍ර සම්බන්ධකම් ඇති කරගෙන තමයි ඇමරිකාවත් එක්ක සාකච්ඡා පටන් ගත්තේ. එතකොටත් මේ නායකයන් දෙදෙනා හමු වුණා. ඊට පස්සේ මේ බදාදා දවසේ උතුරු කොරියාවේ පියොන්යන් වෙත පියමන් කළා තිබුණා දකුණු කොරියානු නායක මූන් ජේ ඉන්. මේ දෙදෙනාගේ හමුවේ ප්‍රතිඵල විදිහට අපිට මොනවද දැනගන්න තියෙන්නේ?
ඔව් දිල්ලක්ෂි, මේක ඇත්තටම නැවතත් මේ රටවල් දෙක අතරතුර මේ මිත්‍රත්වය ගොඩනගින වෙනතම මේ විරසකය අවම කර ගැනීමේ කටයුත්ත හැටියට ලොකු දායකත්වයක් දැක්වුවයි කියලා කියන්න පුළුවන්. මොකද මේ දෙපළ එකඟ වුණා කොරියානු ජාතික පවුල් බෙදිච්ච, ඒ කියන්නේ පවුල් එක කොටසක් ඉන්නේ උතුරු කොරියාවේ, අනික් කොටස දකුණු කොරියාවේ. ඉතින් මේ විදිහට බෙදිච්ච පවුල් නැවතත් එක් කිරීම සඳහා වැඩපිළිවෙලක් ගැන ඔවුන් එකඟතාවයකට පත් වුණා. ඒ එක්කම වඩාත්ම වැදගත් වෙන දිල්දුක්ෂි, ඔවුන් ප්‍රකාශයට පත් කළා 20:32 පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරඟය එකට එකතු වෙලා කරන්නට. ඉතින් ඒ තරම් දුරට මේ මිත්‍රත්වය දැන් ගොඩනැගිලා තියෙනවා. කිම් ජොන් උන් එකඟ වෙලා තියෙනවා. ඉතාමත්ම කෙටි කාලයක් ඇතුළතදී දකුණු කොරියාවට ගමන් කරලා මේ තමන් දැනට ඇති කරගෙන තියෙන ඒ සාම වැඩපිළිවෙල තවදුරටත් ඉදිරියට ගෙන යන්න. ඉතින් මේක ඇත්තටම ඉතාමත්ම සුබ දෙයක් හැටියට දකින්න පුළුවන් කොරියානු අර්ධද්වීපයේ ඒ සාමය ඇති කිරීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන්.
ආසියාතික කලාපයේ හිටපු අගමැතිවරුන් දෙදෙනෙකුට ඇති වුණු තත්වයක් පිළිබඳව සමස්ත ලෝකයේම අවධානය යොමු වුණා මේ සතියේදී. එක්කෙනෙක් සිරභාරයේ නියමුණා, අනිත් කෙනා සිරභාරයේ ඉඳලා එළියට ආවා. අපි මුලින්ම කතා බහ කරමු අමල්, මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක් අතරංගුවටපත් වීම පිළිබඳව.
ඔව් දිල්ලුක්ෂි, නජීබ් රසාක් සම්බන්ධයෙන් නොයෙකුත් චෝදනා ඔහුට එල්ල වෙලා තිබුණා. මීට කලින් අවස්ථාවලදීත් ඉතාමත්ම කෙටි කාලයකට ඔහු සිරභාරයට අරගෙන තිබුණා පොලිසියෙන් පසුව නිදහස් කළා තිබුණා. නමුත් මේ සතියේ සිද්ධ වෙච්ච කාරණාව තමයි දැනට ඔහුට විරුද්ධව තියෙන ප්‍රධානම චෝදනාවක් විභාගයට ගැනීමට උසාවිය ඒ කටයුත්ත ආරම්භ කරා. ඔහු අත්අඩංගුවට අරගෙන දැන් ඒ පරීක්ෂණ ආරම්භ වෙනවා. රජයේ අරමුදලකින් තමන්ගේ පෞද්ගලික ගිණුමට මේ විදිහට $600,000,000 වැඩි ප්‍රමාණයක් ලබා ගත්තයි කියන චෝදනාව මත ඔහු අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ පිළිබඳ දැන් පරීක්ෂණ ආරම්භ වෙනවා. ඉතින් මේක තමයි මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව තියෙන ප්‍රබලම චෝදනාව. ඉතින් ඒ අනුව ඒ පරීක්ෂණ ආරම්භ වුණා. මහතීර් ජනාධිපති අග්‍රාමාත්‍යවරයාගේ ඒ රජය පොරොන්දු වෙච්ච පරිදි කලින් ආණ්ඩුවේ දූෂිතයයි කියන පුද්ගලයන් සම්බන්ධයෙන් එක්කන්නා වූ ක්‍රියාමාර්ගවල උච්චතම අවස්ථාවක් හැටියට මේක අපිට පේනියනවා. මොකද හිටපු අග්‍රාමාත්‍යවරයා මේ විදිහට අත්අඩංගුවට පත්වීමත් සමග.
ඔව්, අනිත් ආසියාතික රට තමයි පාකිස්තානය. දකුණු ආසියාතික රටක් වන පාකිස්තානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ්ටත් මේ වගේ දූෂණ වංචා චෝදනා එල්ල වෙලා තිබුණා. පාකිස්තානයේ මහමැතිවරණ සමයේදී අපි මේ සම්බන්ධව කතා බහ කළා. එංගලන්තයේ ඉඳලා මහමැතිවරණයට මුහුණ දීම සඳහා පාකිස්තානයට එනකොටම හිටපු අගමැති නවාස් ෂරීෆ් සහ ඔහුගේ දියණිය අත්අඩංගුවට පත් වුණා. කෙසේ හෝ මහමැතිවරණයෙන් ජයග්‍රහණය කළා ඉම්රාන් ඛාන්ගේ PTI පක්ෂය. දැන් මේ සතියේදී හිරාඩස්සියේ හිටපු අගමැති නවාස් ෂරීෆ් නිදහස් වුණා. මේකට බලපාපු කාරණා පිළිබඳවත් අපි කතා බහ කරමු.
දිල්දුක්ෂි, මෙතන ඇත්තටම නවාස් ෂරීෆ් ලන්ඩන් සිට පාකිස්තානයට පැමිණියේ ඇත්තටම ඔහුගේ සහෝදරයාගේ ඒ ඡන්ද ව්‍යාපාරයට සහයක් ලබා දීමට, රුකුලක් ලබා දීමට. ඔහු පෙන්වන්නට උත්සාහ කරා ඔහුට විරුද්ධව චෝදනා තිබුණට, ඔහුව හිරේට නියම කළ තිබුණට පහළ උසාවියකින් මගේ රටට ගිහිල්ලා ඒ සහෝදරයාට ඡන්ද ව්‍යාපාරයට සහාය දෙන අතරතුරේදීම තමන්ගේ නිර්දෝෂී භාවයත් ඔප්පු කරනවායි කියලා පේන විදිහට ඔහු ඉතාමත්ම දැඩිව විශ්වාස කරා. ඒ අවස්ථාවේදී තමන්ගේ සහෝදරයා ඒ ඡන්දය ජයග්‍රහණය කරයි කියලා. නමුත් කවුරුත් නොසිතපු විදිහට ඉම්රාන් ඛාන්ගේ පක්ෂය ප්‍රබලව ඒ මැතිවරණයෙන් ජයග්‍රහණය ලැබපු නිසා නවාස් ෂරීෆ්ට ඒ රට ඇතුළට ආවට පස්සේ බලධාරීන් විසින් අත්අඩංගුවට අරගෙන තමන්ට නියම වෙච්ච හිරදඬුවම ගෙවීම සඳහා ඔහු හිරේට නියම වුණේ. දැන් සිද්ධ වෙලා තියෙන දිල්රුක්ෂි, නවාස් ෂරීෆ් සහ ඔහුගේ දියණිය අපලක් ගොනුකරා ශ්‍රේෂ්ඨාධිකරණේ, ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට හිරේට නියම වෙච්ච ඒ කාල සීමාව සම්බන්ධයෙන් අවසාන තීන්දුවක් ගන්නතුරු ඔහු තාවකාලිකව නිදහස් කරනු ලැබුවා. නමුත් මේකෙන් කියවෙන්නේ නෑ දිල්රුක්ෂි ඔහුට තියෙන චෝදනාවලින් සම්පූර්ණයෙන්ම මිදුණයි කියලා. නමුත් තාවකාලිකව ඔහුට පොඩි සහනයක් ලැබිලා තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය මේ නඩුව අවසන් කරන තුරු.
අපි අවසාන වශයෙන් අවධානයට ලක් කරමු අමල්, පිලිපීනයේ මැංගට් සුලි කුණාටුව පිළිබඳව. මේක විශාල ඛේදවාචකයක් බවට පත් වෙලා තිබුණා, ජීවිත විශාල සංඛ්‍යාවක් බිලි අරන් තිබුණා. අලුත්ම තත්ත්වයක ඔය විදිහේ වර්තාවන්නේ
දිල්රුක්ෂි, මෙතන මේ මැංගට් සුලු කුණාටුවෙන් දැනට මලසිරුරු 80% වැඩි ප්‍රමාණයක් සොයාගත්තයි කියලා වාර්තා වෙනවා. නමුත් ඒ එකම සෑහෙන පිරිසක් ආරක්ෂිත ස්ථාන හැටියට ඔවුන් විශ්වාස කරලා ඒ ගියපු ස්ථාන සමහර ඒවත් විනාශයට පත් වෙලා සමහර තැන්වල ජනතාව තමන් ආරක්ෂාව ගත්ත තැන්වල ඒවට යටවෙලා පීඩාවට පත් වෙලා තියෙනවා. තවත් 60% ආසන්න පිරිසක් තවමත් අතුරුදහන් වූවන් හැටියට සලකන නිසා මරණ සංඛ්‍යාව තව වැඩි වෙන්නට පුළුවන්, විශේෂයෙන්ම 100 ඉක්මවන්නට පුළුවන් කියලා.
හොඳයි මල් මේ සතියේදී ලෝකයේ වඩාත්ම ප්‍රමුඛ අවධානයට ලක්වුණු කාරණා සමාලෝචනයට මෙවරත් අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව අපගේ ස්තුතිය ඔබට. අපි එහෙමනම් ලබන සතියේ සිකුරාදා නැවතත් හමු වෙමු. ආයිබෝවන්.
ආයිබෝවන් දිරික්ෂි.
Hear more stories in your language by visiting sbs.com.au.